මේ අපූරු නිහඬියාවට බාධා කරන්න හිතෙන්නේ භාවනාව යනු වාහනයක්. ඒ වාහනේ නැග අප කිසියම් ගමනකයි යෙදෙන්නේ. කිසියම් තැනක අප ඉන්නවාද? මානසිකව ආධ්‍යාත්මිකව කිසියම් තැනක අප සිටිනවාද? එතනම ඉන්න අවශ්‍ය නම් ඒ ඉන්න තැන 100%ක්ම හොඳයි නම් ගමනක් අවශ්‍ය නැහැ. කොහෙවත් යන්න ඕනේ නැහැ. එතනම ඉන්න පුළුවන්. නමුත් අප මානසිකව නැතිනම් ආධ්‍යාත්මිකව නතර වී සිටින තැන දිගටම ඉන්න සුදුසු තැනක් නෙවෙයි. ඒ පිළිබඳ ඒ අප ඉන්න තැන පිළිබඳ සම්පූර්ණ වැටහීමක් නැති වුණත් අපේ වර්තමාන පදිංචිය පිළිබඳ අපට පරිපූර්ණ අවබෝධයක් නොමැති වුණත් එහි තිබෙන භයානකකම ඉන්න තැන යම් යම් සිදුවීම් නිසා අපටම වැටහෙනවා. විපාක ගැන, වර්තමාන විපාක ගැන කෙතරම් ඉක්මනට අප සැලෙනවද? කෙතරම් ශනිකව කම්පාවට පත් වෙනවද? අසතුටට පත් වෙනවද? කුපිත වෙනවද? තැතිගන්නවද? දැන් මෙබඳු තැනකයි ඔබ අප හැමදෙනාම පදිංචි වී ඉන්නේ. කෙබඳු තැනකද? කොයි මොහොතක නායයිද කියන්න බැරි තැනක? කොයි මොහොතක භූමිකම්පාවක් සිදුවිය හැකිදැයි අනාවැකි කියන්න බැරි තැනක ඉන්නේ? කොයි මොහොතක සුලි සුළඟක් චණ්ඩමාරුතයක් හමායිද? කොයි මොහොතක මේ ගිනිකන්ද පුපුරයිද? කියන්න බැරි තැනකයි අප පදිංචි වී ඉන්නේ. හැමදෙනාම මේ ගිනි කන්දක් උඩයි පදිංචි වෙලා ඉන්නේ. මේ ඕනෑම මොහොතක මේ ගිනි කන්ද පුපුරන්න පුළුවන්. මීට කලිනුත් පුපුරා තිබෙනවා. ඉදිරියටත් පුපුරයි. ඉතින් අපිට ඒ ගැන පරිපූර්ණ අවබෝධයක් නැති වුණාට මේ සසර පිළිබඳ ඒ වචනේ නොදන්නවා වුණත් මේ ප්‍රශ්නය ගැන අපිට අත්දැකීම් තියෙනවා. ඒ නිසයි මේ ඒ එතන දිගටම ඉන්න සුදුසු තැනක් නොවන බව යම් යම් මට්ටම් වලින් අවබෝධ වී සිටින නිසයි අප මේ සුදුසු සුරක්ෂිත අන්තරාවන් නැති තැනකට යන්න මේ ගමනක් පටන් ගන්න තියෙනවා. මේ ගමනට ඕනම නමක් කියන්න පුළුවන්. ආධ්‍යාත්මික ගමන, එතන ගමනක් යන්න පාරක් තියෙන්න ඕනේ. ඒ පාරට ඕනෑම නමක් කියන්න පුළුවන්. ධම්මග, ආර්ය අෂ්ටාංගික මාර්ගය, විමුක්ති මාර්ගය, සැනසිල්ලේ පාර, නිදහසේ මාවත. දැන් පාරේ යන්න වාහනයක් අවශ්‍යයි, යානාවක්. ඒ යානාවට තමයි භාවනාව කියන්නේ. භාවනාව නැමැති යානාවෙන්, වාහනයෙන් මේ ධම්මගෙහි යන ආධ්‍යාත්මික ගමනකටයි අප අවතීරණ විය යුත්තේ, අවතීරණේ වී සිටින්නේ. ගමන් පිළිබඳ අප හැමදෙනාටම අත්දැකීම් තිබෙනවා. ගමන්, ගිය ගමන් ගැන, දෙපයින් ගිය ගමන් ගැන, අනුන්ගේ කර්මතින් ගිය ගමන් ගැන, පාපැදි වලින් ගිය ගමන්, යතුරු පැදි වලින්, රෝද තුනේ වාහන, හතරේ වාහන, හයේ වාහන, බිමින් ගිය ගමන් ගැන, සමහර විට දියෙන් ගිය ගමන්, පීනල, ඔරු පැදල, බෝට්ටු වල, නැව් වල, සමහර විට අහසින් ගිය ගමන් ගැනත් කෙනෙකුට අත්දැකීම් ඇති. මේ ගමන එබඳු ගමනක් නන් නෙවෙයි. දෙපයින් යා හැකි, තව කෙනෙක්ගේ කරෙන් යන්න පුළුවන්, බස් එකක, කෝච්චියක යා හැකි, එහෙම ගමනක් නන් නෙවෙයි. හැබැයි ගමනක්, එහෙම ගමනක් නොවන්නේ මේ ආධ්‍යාත්මික ගමන කොහේටවත් යන ගමනක් නෙමෙයි, එන ගමනක්, පැමිණෙන ගමනක්. අන් හැම ගමනක්ම මෙතැනින් වෙනත් තැනකට යන ගමනක්. දෙපයින් ගියත්, තව කෙනෙක් අපව වඩාගෙන අරගෙන ගියත්, කරේ තියාගෙන වාහනයක ගියත්, ඒ හැම ගමනක්ම පටන් ගන්නෙ මෙතනින්, ඉවර වෙන්නේ වෙනත් තැනකින්. ආධ්‍යාත්මික ගමන ඉවර වෙන්නේ මෙතනින්. මෙතනින් ඉවර වෙන්නේ. ඒක පටන් ගන්නෙ කොහෙන්ද? අප සක්මන් භාවනාව පුහුණු වුණා. පුහුණු වෙනවා. මේ සක්මන් භාවනාව කරන ක්‍රම ගණනාවක් තිබෙනවා. එක ක්‍රමයක් නෙමෙයි. කිසිම දෙයකට එක ක්‍රමයක් පමණක් නැහෙනේ. මොනම දෙයකටවත් ඒකක් හදන්න පුළුවන් ක්‍රම ඕනෑ තරම් කෙනෙකුට හොයාගන්න පුළුවන්. ඒකක් හදන්න පුළුවන් ක්‍රම 1යි 2යි 3යි 4 වෙනි ක්‍රමයක් නැහැ කියලා කියන්න බෑ. ඕනෑම දෙයකට. සක්මන් භාවනාවත් ඒ වගේ. ඒ සක්මන් භාවනාවය, ඒ භාවනාව කියන වචනේ අයින් කරොත් ඇවිදීම, සක්මන් කිරීම. ඒ ඇවිදිනවා. අප ඇවිදින්නේ මෙතනින් කොතනට හරි යන්න. නේ ඇවිදින්නේ. කුටියේ සිට ඇවිදිනවා මේ ශාලාවට එන්න. එතන ඉන්නේ කුටියේ. ශාලාවට යා යුතුයි. එතකොට එතනින් ඒ හිටිය තැනින් තවත් තැනකට යන්නයි ඇවිදින්නේ. ඒ හිටිය තැනම ඉන්න ඕන නම් ඇවිදින්නේ නැහැ. සක්මන නැතිනම් ඇවිදීම හැම විටම කෙනෙකු සිටින තැනින් තවත් තැනකට රැගෙන යනවා. සක්මන් භාවනාව කෙනෙකු සිටින තැනට රැගෙන එනවා. ඉන්න තැනට එක්ක එනවා. ඒ නිසා සක්මන් භාවනාව කියන්නේ කොහේටවත් යන්න කරන ඇවිදීමක් නෙවෙයි. ඉන්න කරන ඇවිදීමක්. ඉන්න. මෙතන ඉන්න. වර්තමානයේ ඉන්න. ඉන්නේ වර්තමානයේ නෙවෙයි. ඉන්නේ මෙතනත් නෙවෙයි. කොහේ ඉන්නවාද කියා ඉන්න කෙනා දන්නේ නැහැ. දන්නේ නැහැ. අතීතේ ඉන්න කෙනා දන්නේ නැහැ අතීතේ සිටින බව. දන්නවනම් අතීතේ ඉන්නේ නැහැ. දැනගෙන අතීතේ ඉන්න බෑ. දැන ගැනීමයි අතීතේ ජීවත් වීමයි එකට සිදු වෙන්නේ නැත. අනාගත සිහින ලෝකයක කෙනෙකුට ඉන්න පුළුවන්. ආස්මාලිගා හදමින් දවල් සිහින දකිමින් ඒ තමන්ම හදාගන්න දවල් සිහින තුල ජීවත් වෙන්න පුළුවන් කෙනෙකුට. හැබැයි නොදැන සිහිනයක් තුල දවල් සිහිනයක් තුල නැතිනම් අහස් මාලිගාවක් තුල සිටින බව නොදැන. දැනගත්ත මොහොතේම අහස් මාලිගාව අතුරුදහන් වෙනවා. දවල් සිහිනෙන් අවදි වෙනවා. ඒතර තවදුරටත් දවල් සිහිනයක් නැහැ. මේ දැන ගැනීමයි සිහින දැකීමයි එකට සිදුවෙන්නේ නැහැ. අවදි අවදිමත් බවයි හීනයි එකට නැහැනේ. එකට වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අප ඉන්නේ මෙතනත් නෙමෙයි මේ මොහොතෙත් නෙමෙයි. කොතැනද කොයි මොහොතෙද කියන්න අපම දන්නේ නැහැ. දන්නේ නැහැ. කොහෙද ඉන්නේ කියලා අහනවා. ඒ ප්‍රශ්නේ අහනවා නේ. ආ කොහෙද ඉන්නේ මේ දවස්වල? දැන් කොහෙද ඉන්නේ? අපි තැනක් කියනවා. ඒ කියන්නේ මේ ශරීරයේ ඉන්න තැන. දැන් කොළඹ ඉන්නේ. දැන් නුවරේ ඉන්නේ. අනුරාධපුරේ ඉන්නේ. ඒ ඇත්ත බොරු නෙමෙයි. හැබැයි ඒයින් කියවෙන්නේ මානසිකව ඉන්නේ කොහෙද කියලා. ඒ කියන්න බෑ. හරි අමාරුයි. මොකද ශාරීරිකව කොළඹ ඉන්න කෙනෙක් අනුරාධපුරේ ඉන්න නම් පැය ගාණක් යනවා ඒ ගමනට. මේ තත්පරේ කොළඹ ඉන්නේ කියලා ඊළඟ තත්පරේ අනුරාධපුරේ ඉන්නවා කියන්න බෑ ශාරීරිකව. එහෙම ප්‍රාතිහාරියක් පාන්න අපිට බෑ. ତොර මොන වාහනයකියත් පැය ගාණක් යනවා. දෙන්සා භෞතිකව අප කොහෙද ඉන්නේ කියන කාරණය බොහොම පැහැදිලි. කිසියම් දුරකට ස්ථිරයි. අනිත් අයට දැනගන්න පුළුවන්. ඇහුවේ නැතත් පේනවනේ අපි කොහෙද ඉන්නේ කියලා කායිකව. හැබැයි මානසිකව නම් එහෙම එක තැනක අප නැහැ. එක තැනක එක තත්පරයක්වත් නැහැ මානසිකව. බොහෝම වේගෙන් තනින් තැනට අප සංක්‍රමණය වෙනවා. එකම තැනකවත් දිගට ඉන්නේ නැහැ මානසිකව. මානසිකව අප අහිකුණ්ඨිකයන් පිරිස. මේ සාංසාරික වාසීන් කියන්නේ සාංසාරික සත්වයන් කියන්නේ අහිකුණ්ඨිකයන්. ඒ තමයි මේ සංසාරේ ඉන්න කෙනෙකුට සිදුවන දේ. අපිට වෙලා තියෙන දේ බොහොම ඉක්මනට තැනින් තැනට යනවා. නොදැන දැනගෙන නෙමෙයි නොදැන. එකම දේ තමයි කියන්න පුළුවන් මෙතන නෑ මේ මොහොතෙත් නෑ. එහෙනම් හරියටම කියන්න පුළුවන් මෙතනත් නෑ මේ මොහොතෙත් නෑ. කොතන කොයි වෙලාවෙ ඉන්නවද කියා දන්නේ නැහැ. අතීතේදී ඉන්නේ අනාගතේදී ඉන්නේ නුවරද කොළඹද වෙන රටකද වෙන ගමකද දන්නේ නැහැ කියන්නේ. තවත් විදිහකට කියනවා නම් කල්යාණ මිත්‍රවරුනි, අප ජීවත් වෙන්නේ අපෙන් බොහෝම දුරස්ව, තමන්ගෙන් බොහෝම ඈත. සමහර විට කෙනෙකු ගෙදරින් ඈත ජීවත් වෙන්න පුළුවන්. භෞතිකව ගෙදර තියෙන්නේ නුවර, කොළඹ ඉන්න පුළුවන්. කොළඹ ගෙදර තියෙන කෙනෙක් ත්‍රිකුණාමලේ ඉන්න පුළුවන්, වෙන රටක ඉන්නත් පුළුවන්. ඉතින් ඇහුවත් කොහෙද ඉන්නේ කියන්න පුළුවන්. ඉතින් කොපමණ දුරින්ද ඉන්නේ ගෙදර, ඒ මැනලත් කියන්න පුළුවන්. මේ පමණ හැතැක්ම ගානක්, කිලෝමීටර් ගානක්, මේ පමණ පැය ගානක ගමනකින් එන්න පුළුවන් තැනකින්. නමුත් මේ මානසිකව අප කොපමණ අපෙන් ඈතද ඉන්නේ කියා ඒ මැනලා කියන්න බෑ. කොපමණ ගෙදරින් ඈතද ඉන්නේ කියා කායිකව මැනලා කියන්න පුළුවන්. අපි මැන්නේ නැතත් ඒ රජේ මැනලා තියෙනවා. ඉතින් අපිට ඒ කණුව දිහා බලලා කියන්න පුළුවන්. නමුත් අප අපෙන් කොපමණ මානසිකව ඈතින්ද ජීවත් වෙන්නේ? ඒ සමහර විට ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් වෙන්න පුළුවන්. එපමණටම අප අපෙන් ඈත ජීවත් වෙන්නේ. ඈතින් ඈතට, ඈතින් ඈතට මේ සසර ඇවිදිනවා කියන්නේ තමන් තමන්ගෙන් ඈතට 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 යනවා කියන්නේ. ඒ ප්‍රතිඵලයේ කුමක්ද? මෙතන වෙන්නේ කුමක්ද? දැනුමක් නැහැ. තමන් තුල වෙන්නේ කුමක්ද? ඒ ගැන දැනුමක් නැහැ. ඒ දැනෙන්නේ නැහැ. දැනෙන්න නම් මෙතන ඉන්න එපා. ඒතර ළඟින් හිටියොත් තේරෙනවා. දැන් කෙනෙකුට ළඟින් හිටියොත් අපි ඒ තැනත්තා මොනවද කරන්නේ? ඒ තැනත්තට වෙන්නේ මොකද්ද? අපිට දැනෙනවා, අපිට පේනවා, ඇහෙනවා. හැබැයි ඒ කාගෙන් හෝ ඈතින් ඈතට ගියොත් අපි ඊට පස්සේ දැනෙන්නේ නැහැ. ඇහෙන්නෙත් නැහැ, පේන්නෙත් නැහැ. එහෙම කෙනෙක් ඉන්නවාද කියන මතකයක් නැති වෙලා යනවා. ඈත් වෙන්න ඈත් වෙන්න. ඒ තමා ප්‍රතිඵලය. අපිට අපිවම මතක නැහැ. අපට අපවම අමතක වෙලා. කීයෙන් කී දෙනාටද තමන්ව මතක? මතක නැහැ. තමන් කවුද? මම කවුද? මම ආවේ ඇයි මේ ලෝකෙට? කිසියම් අරමුණකින් එන්න ඇත්තේ. අරමුණක් නැතුව කිසිවක් කරන්නේ නැහනේ. ඉලක්කයකින් තොරව ජීවිතේ මොනවද අපි බලාපොරොත්තුවකින් තොරව කරන්නේ? හැම දෙයක් පිටුපසම අපේක්ෂාවක් තිබෙනවානේ. ඒත් මේ ලෝකෙට පැමිණි අපේක්ෂාව මොකද්ද? ඇයි ආවේ මේ ලෝකෙට? මතකද? කාටද මතක? මතක නෑ. ආවේ කවුද? ඒ මතකත් නෑනේ. ආවේ කවුද? ඇයිද ආවේ? දේ කාරණා දෙක අමතක නම් පැමිණි කෙනයි, පැමිණි අරමුණයි දෙකම මතක නැත්නම්, අමතක නම් පිස්සු නැටීම පුදුමයකට කාරණයක් නෙමෙයි. පිස්සු නටනවා කියන්නේ මේ ඉලක්කයක් නැතුව, අරමුණක් නැතුව ජීවත් වෙනවා. ඔය බඩගිනිනකට කනවා, ඊළඟට බඩගිනියි කියලා අමුද්‍රව්‍ය මිලේට ගන්නවා, මිලේට ගන්න මුදල් ඕනේ වෙයි කියලා ඉතිරි කරනවා, ඉතිරි කරන්න හම්බ කරන්න ඕනේ, හම්බ කරනවා. මේ වගේ සිල්ලර ජීවිතයක් තමයි ගත කරන්නේ. එයින් පිට මේ මුළු ජීවත් වීමේම අවසාන ඉලක්කය කුමක්ද? එහෙම ඉලක්කයක් තියෙනවද? තියෙනවා නම් ඒ ඉලක්කෙට අපි දැන් කොපමණ කිට්ටු වෙලාද, සමීප වෙලාද, තව කොපමණ එන්න තියෙනවද ඒ ඉලක්කෙට? මේ ගැන අපිට තියෙනවද අවබෝධයක්? එහෙම නැතුව එහෙම ඉලක්කයකට යන ගමනකින් තොරව ඔහි පා වෙනවා. මෙහෙන් හුලඟක් ආවම ඒ කොළේ අධ්‍යා බලන් වියලි ඒ කොළේ පා වෙනවා. ගහකින් වැටෙන කොළයක් බලන්න හුලඟට. ඒ කොළෙන් අහලා බලන්න ඇයි මේ පැත්තට ආවේ? ඒ කොළේ දන්නේ නැහැ. එයාට එන්න ඕනේ නැහැ. එන්න හිතුවෙත් නැහැ. නමුත් ඇවිල්ලා වැටෙනවා. ඒ හුලඟ ගෙනෑවා. ඒ උලන් හමන දිශාවට යන්න වෙනවා. මොකද ඒ කොළේට නෑ ඉලක්කයක්, අරමුණක්, චේතනාවක්. ඉතින් එතනත් වැඩි වෙලාවක් ඉන්න දෙන්නේ නැහැ. අනිත් දිශාවෙන් හුලන් යමුවාම ආපහු ගහගෙන යනවා. ඉතින් මෙහෙම මේ තමන්ම මේ තමන් හිටිය ගහ වටේ මේ විදියට හතර දිශාවෙම කරකැවි මේ කොළය දවසක දිරා පොළවට පස්සන තුරු ගහගෙන යනවා. ගියපු ගමනකුත් නෑ අන්තිමට බලනකොට. ඔහේ කරකැවිලා තියෙන්නේ. වටේට කරකැවිලා. හැබැයි ඒ ගිය දුර මැන්නොත් නම් කිලෝමීටර් 10 ගානක් දුර යන්න ඇති. නමුත් ගියපු තැනක් නෑ, එතනම තමයි. ඔය කරකැවි හිටියේ. Tamanට ඕනේ වට නෙවෙයි. එහෙම වෙන්නේ අපට අපව මතක නැති නිසා. අප කවුද? පැමිණි අරමුණ කුමක්ද? දැන් මොනවද කරන්නේ? දැන් මා කවුද? ඒ ආපු කෙනාද? එයාද මේ ඉන්නේ? එයා අරමුණද ඉටු කරගන්නේ? එහෙම නැතිනම් වෙන විකාරද කරන්නේ? තමන් කෙනෙකුට පුළුවන් තමන්ව අමතක කර ජීවත් වෙන්න. බැරි නෑ ඉතින් පුළුවන්නේ. අපි කවුරුත් එහෙමනේ ඉන්නේ වැඩි වෙලාවක්. තමන්ව අමතක කර ජීවත් වෙනවා. තමන් ගමනක් යන්න නම් ආවේ ඒ ගමන නොයා වෙන ගමන් යන්නත් පුළුවන්. ඔය හිත හැරුණු අතේ යනවා. කෙනෙක් එක්ක ටික දුරක් යනවා ඒ කියන නිසා. ඉන්පස්සේ ආයෙ තේරෙනවා දැන් තමන් තනියම ඉන්නේ කියලා. ඒ ඉන්නකොට තව කෙනෙක් කතා කරන මේ පැත්තට යන ඉතින් ඒ පැත්තටත් යනවා ටික දුරක්. ඒ යනකොට පටන් ගන්නකොට අත්වල් බැඳගෙන යන්නේ. ටික වෙලාවකින් තේරෙනවා තමන් නැවතත් තනියි කියලා. ඉතින් එතනදී තවත් අත්වලක් ලැබෙනවා. ඒ අත්වල් ලැබුණාම ආයේ ඒ පැත්තට හැරිලා යනවා. දැන් මේ විදිහට තමයි ජීවිතය අපි ඇවිත් තියෙන්නේ. ඉපදුණු දවසේ සිට මේ සරල රේඛාවක කෙලින් ගමනක් නෙමෙයි, ඍජු ගමනක නෙමෙයි ආවේ. හැරි. ඒ අපට ඕනේ වට නින්ද නෙමෙයි හැරුනේ. ඒ වෙලාවට පෙළඹීම නිසා, බලපෑම නිසා. එහෙම ජීවත් වෙන්න පුළුවන් කෙනෙකුට තමන්ව අමතක කර ආගමනත් අමතක කර ඒ වෙලාවට ඔළුව හැරුණු අතේ අඩි කීපයක් යන්න පුළුවන්. ඒ ගිය අඩි ගාන එකතු කරොත් එහෙම මහා දුර ගමනක් අපි ගිහින් තියෙනවා ජීවිතේ මේ වනතුරු. හැබැයි කොහෙටවත් ගිහිනුත් නැහැ. හිටිය තැනම තමයි ඉන්නේ. හිටිය තැන කියන්නේ ඒ පුංචි ළමයෙක් විදියට, බබෙක් විදියට අපි හිටියනේ කිසියම් තැනක. අඬන තැනක හිටියනේ. ඒ තැනම තමයි තාම ඉන්නේ. තාම මේ ඒ අඬන බබෙක් බබෙක් හිටිය තැන, ඒ බබෙක්ව හිටිය තැන තමයි තාම ඉන්නේ. කාට හරි කියන්න පුළුවන්ද එතන නෙමෙයි ඉන්නේ. මං දැන් Taman දැන් ඉන්නේ අඬන තැනක නෙමෙයි. දැන් හඬන්නේ නැති කෙනෙක්. කිසිම දෙයකට දැන් අඬන්නේ නැහැ. එහෙම තැනකයි ඉන්නේ. එහෙම තැනකටයි ඇවිත් තියෙන්නේ. එබඳු උදාණයක් අනන්ඩ අපිට පුළුවන්. කාටද පුළුවන්? නොහැකි නම් කල්යාණ මිත්‍රරුනි අපි තාම ඉන්නේ එතන තමයි. කොහෙවත් ගිහින්නේ නැහැ. කොහෙවත් ගිහින්නේ නැහැ. ඒ අඬන තැනමයි තාම ඉන්නේ. මේ මොහොතේ හැඬුවේ නැති වුණාට. දැන් මේ වෙලාවේ අපි කවුරුවත් අඬන්නේ නැහැ. ඊළඟ මොහොතේ හඬන්නේ නැති වෙයි කියන සහතිකය කාටද දෙන්න පුළුවන්? මේ මොහොතේ හඬන්නේ නැති බව ඇත්ත. නමුත් ඊළඟ මොහොතේ හඬන එකක් නැහැ. හෙට හඬන්න වෙන එකක් නැහැ. කාටද කියන්න පුළුවන්? කිසි කෙනෙකුට කියන්න බෑ. කල්‍යාණ මිත්‍රවරුනි, අපි එතන තාම ඉන්නවා. භෞතිකව නෙමෙයි, ආධ්‍යාත්මිකව තාම. නොමීරූ ලදරුවෙකුසේ. ඇත්තම ඇත්තනම් අපි තාම ඉපදිලාවත් නැහැ. තාම කලලයක්. ආධ්‍යාත්මිකව නම් තාම කලලයක්. එහෙම ඉන්න පුළුවන්. ඒ පුළුවන් හින්දා නෙන්නේ. මැරෙන්න තුරු එහෙම ඉන්න පුළුවන්. මේ ලෝකේ අප මුලින්ම කතා කරා මුල්ම දවසේ, කෝටි ප්‍රකෝටි බිලියන ට්‍රිලියන ගණනක් ජීවීන් මේ මහ පොළොවට එනවා මිනිසුන්සේ. වෙන සතුන් විදිහට නෙමෙයි, වෙන සතුන් විදියට ඊට වැඩි වෙනවා. නමුත් මිනිසුන්සේ කෝටි ගාණක් එන්න ඇතිනේ මේ මහ පොළොවට. දැනුත් ඉන්නවනේ අපි. අපිත් එයින් කීප දෙනෙක්. ආධ්‍යාත්මිකව කලල. අවුරුදු 5ක් හිටියත්, 10ක් හිටියත්, 15ක්, 20ක්, 50ක්, 100ක්, 120ක් හිටියත් ආධ්‍යාත්මිකව නම් කලල. ඉපදිලාවත් නැහැ. ඉපදෙන්න එපා අනිත් වැඩෙන්නට. ඒතර වැඩෙන එක පැත්තකින් තියන්න, තාම අප ආධ්‍යාත්මිකව ඉපදිලාවත් නැහැ. දවසක මියයයි. එය අප කාටත් වෙයි. මේ මෙතෙක් කල මහ පොළවේ පහළ වුණු, මේ මිහිතලේ ඉපදුණු මිනිස්යන්සේ පැමිණි හැම දෙනාටම ඊරණමත් වුණා. සංවේගයට කාරණය ඉපදෙන්නට කලින් මිය යෑම. මේ ලෝකේ, මේ මහ පොළවේ ඒ කෝටි ප්‍රකෝටි බිලියන ට්‍රිලියන ගණනක් මිනිසුන්සේ ජීවත් වුණාද, ඒයින් 99%කට වැඩිය මිය ගියා ඉපදෙන්නට කලින්. ආධ්‍යාත්මික උපතක් ලබන්නට කලින් ජීවිතේ ඉවරයි, ආයුෂ ඉවරයි. ඉතින් තමන්ව අමතක කර ඒ යන්නා ගමන අමතක කර ජීවත් වෙන්න පුළුවන්. වෙන වෙන කාරණාවලට ප්‍රමුඛස්ථානයේදී ඉන්න පුළුවන්. නමුත් මැරෙන මොහොතේ මරණය මතක් කර දෙනවා අපට. ඔබ කවුද කියලා. මරණේ ඒ ප්‍රශ්නේ අපෙන් අහනවා. හැමෝගෙන්ම අහනවා. කවුරු නොඇසුවත්. කවුරුවත් අහන්නේ නැහැ ඒ ප්‍රශ්නේ. බොහොම කලාතුරකින් කෙනෙක් තමයි අහන්නේ, ඔබ කවුද? ඔබ ඇයි ඉපදුනේ? ඒ උපන් අරමුණ කොපමණ දුරට සාක්ෂාත් කරගත්තද? එහෙම ප්‍රශ්න කවුරුවත් අහන්නේ නැහැ. බොහොම කලාතුරකින් කල්යාණ මිත්‍රයෙක් තමයි අහන්නේ. ඉතින් එහෙම අහනවට අපි කැමතිත් නැහැ. එහෙම කෙනෙක් ප්‍රශ්න ඇහුවොත් ඊළඟ දවසේ ඈතින් දැක්කත් අපි වෙන පාරට යනවා. මග ඇරලා. කවුරු මග හැර ගියත් මරණය මග හරින්නට බෑ. මරණය අපෙන් අහනවා. ඔබ මෙතෙක් කල් හිටියා කියලා හිතන් ඉන්නවනේ. අවුරුදු 50ක් හරි 70ක් හරි හිටියා කියලා ඔබ හිතන් ඉන්නවනේ. ඒ සිතිවිල්ලක් විතරයි ඇත්තටම අපි එහෙම ඉඳලා නැහැ. ජීවත් වීම කියන්නේ සිහියෙන් කරන දෙයක්. සිහිය නැති තැනක ජීවත් වීමක් නැහැ. පැවැත්මක් විතරයි තියෙන්නේ. ඉතින් අපි හිතනවා නම් මේ අවුරුදු 30ක් හිටියා, 50ක් හිටියා, 60ක් හිටියා කියලා ඒ සිතිවිල්ලක් විතරයි. එහෙම ඉඳලා නැහැ. එක මොහොතක්වත් ජීවත් වෙලා නැහැ සිහිය නැත්තම්. ඉතින් මරණය විමසනවා, මරණය අපට පවසනවා. ඔබ හිතන් ඉන්නවනේ මෙහෙම සිතිවිල්ලක් ඔබට තියෙනවනේ, ඔබ මේ පමණ කාලයක් හිටියා කිය. ඔබ කුමක්ද ඔබට කරගෙන තියෙන්නේ? ඒ ප්‍රශ්නයට බොහෝ දිනෙකට පිළිතුරු නැහැ. ගයක් හැදුවා කියන්න පුළුවන්. එකක් නෙමෙයි, ගෙවල් දෙකක් හැදුවා, තුනක් හැදුවා කියන්න පුළුවන්. නමුත් ඒවා ඉතින් අපිට නෙමෙයිනේ දැන්. තමන්ට කරගත්ත දෙයක් නෙමෙයි. ඇත්තට මරණය ඉදිරියේ නිරුත්තර වෙනවා, අසරණ වෙනවා. මරණයේ ඉදිරියේ අසරණ වෙන්නේ අසරණව ජීවත් වුන නිසා. ternary බොහොම මේ ශක්තිමත් ප්‍රබලව අකම්පිතව ජීවත් වෙලා මැරෙනකොට විතරක් කම්පා වෙනව නෙමෙයි. එහෙමම තමයි මුලින් ඉඳලම ජීවත් වුනේ. ඒ නිසයි මරණයේදී සැලෙන්නේ. එතකොට ප්‍රමාද වැඩි. මරණයේ ඒ මතක් කර දෙනකොට අපිට වෙලාවක් නැහැ අපි කවුද කියලා හඳුනාගෙන ඒ ආගමන යන්න ප්‍රමාද වැඩි. ඒ නිසා තමයි ප්‍රමාදී කෙනා ජීවත් වුණත් මැරුණා වගේ කියලා ධම්මපදයේ කියන්නේ. ප්‍රමාදී පුද්ගලයා එයා ජීවත් වෙනවා කියලා හිතන් හිටියත් ඇත්තටම ජීවත් වෙන්නේ නැහැ, එයා මැරිලා. උපදින්න කලින්ම මැරිලා. කලකිරවන්න කියනව නෙමෙයි, බය කරන්නත් කියනව නෙමෙයි. එහෙම අසරණව ඉපදී, අසරණව ජීවත් වී, අසරණව මිය යන තමන් කවුද? ඇයිද මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගත්තේ? ඇයිද බුද්ධ ශාසනයේ තිබෙන කාලෙක ඒ ශාසනය සජීවීව පවතින දේශයකට ආවේ? ඇයිද ආවේ? ඒ කාරණා මතක් කර ගැනීම වටිනවා. ඒ කාරණා කිසියම් ප්‍රමාණයකට මතක් වුණොත් තේරෙනවා මේ ජීවිතය කොපමණ වටිනවද. තමන් කියන්නේ කොපමණ වටින කෙනෙක්ද? මේ රුපියලකට දෙයකට කියන්නේ ඒක සංකේතයක්. එහෙම මේ සිල්ලර දේවල් වලට අඬමින් වැළපෙමින් එහෙම සිල්ලර දෙයක් නැති වුණාම ජීවිතේම ඉවරයි. ආය ජීවත් වෙලා වැඩක් නැහැ කියලා අපි ජීවිතය බොහෝම අවතක්ෂේරු කරනවා. ඒවට නෙමෙයි ජීවිතය කියන්නේ. ඔය කිසි දෙයකට නෙමෙයි. ඒ ජීවිතය අප දැක නැහැ. ජීවිතයේ ඇත්ත වටිනාකම ඒ මුතුමැණික් වලට වැඩිය වටිනවා. ତତେ ඒ වටිනා ඒ මහා භාණ්ඩාගාරය අප තුලම තිබෙනවා. මහා භාණ්ඩාගාරය. ඒ ආධ්‍යාත්මික භාණ්ඩාගාරයේ කොපමණ සම්පත් තිබෙනවාද අප දන්නේ නැහැ. ආධ්‍යාත්මිකව අප කොපමණ පොහොසත්ද කියලා අප දන්නේ නැහැ. නොදන්න කම නිසා අප දිලින්දන් සේ දුක් විඳිනවා. දුක් විඳින පමණක් නෙමෙයි අනුන්ට අතපානවා. කී දෙනෙකුට නම් අප අතපානවද? කී දෙනෙකුට නම් කියනවද දුකටපත් කරන්න එපා කියලා? කෙලින්ම කියනවා අපි දුක් දෙන්න එපා කියලා. කී දෙනෙකුට කියනවා? ඇයි එහෙම කියන්න වෙලා තියෙන්නේ අපිට? ඇයි අනුන්ගෙන් අනුන්ට අතපාන්න වෙලා තියෙන්නේ සතුට සඳහා? අපේ ආධ්‍යාත්මික පොහසත් බව ගැන අපි දන්නේ නැති නිසා අප හිතන් ඉන්නවා හිස් කියලා. භාවනාවෙන් කෙනෙක් නැවත තමන් කරා පැමිණියොත් ඒ පියවරෙන් පියවරට වැටහෙනවා තමන් කෙතරම් පොහසත්ද කියා. කෙතරම් පොහසත්ද? ඒ අප දන්නේ. අපි අපේ ඈතින් සිත් නිසා දන්නේ නැහැ. භාවනා කරන්න කරන්න වැටහෙනවා තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය, ආධ්‍යාත්මික හැකියාවන්. මේ පුංචි දෙයකටත් සැලෙන, හඬන, කඳුළු සලන ඒ ජීවිතය නෙමෙයි අපේ ඇත්ත ජීවිතය. අපේ ඇත්ත ජීවිතය අපි දන්නේ නැහැ. දන්නේ නැති නිසා මේ ව්‍යාජ ජීවිතයක් අපි වැළඳගෙන ඉන්නේ. මගේ ජීවිතය කියලා අපි උපාදාන කරන් ඉන්නේ, අල්ලාගෙන ඉන්නේ, බදාගෙන ඉන්නේ සැබෑ ජීවිතය නෙමෙයි, ව්‍යාජ ජීවිතයක්, බොරුවක්. ඉතින් බොරුවක් බදාගත්තාම, බොරුවක් වැළඳගත්තාම, බොරුවක් අල්ලාගත්තාම වැටෙන්න වෙනවා. ඒ බොරුවත් එක්කම වැටෙනවා. ඒ බොරුවකට බෑ කෙනෙක්ව නොවැටි තබා ගන්නට මුක්කුවක් වෙන්න. ඉතින් අපි අල්ලගන්න හැම දෙයක්ම එක අපි වැටෙනවා. ඒවා අල්ලගන්නේ නොවැටි ඉන්න. හැබැයි ඒවා අපිට කලින් වැටෙනවා. ඒතර අල්ලගත්ත කෙනත් වැටෙනවා. Tamange depayin hitaganna. ඒ හිටගන්න පුළුවන්. Tamange depayin hitagena තවත් කෙනෙකුට හිටගන්න අත දෙන්නත් පුළුවන්. දෙයිබඳු හැකියාව අපිට තියෙනවා. එහෙම තියෙද්දී අපි මුක්කු හොයනවා අනුන්ගේ. භාවනා කරන්නේ තමන් කවුද කියා නිවැරදිව වටහා ගන්න. නිවැරදිව වටහා ගන්න. දැන් අපි මම කියලා හිතන් ඉන්නේ මට නෙවෙයි. ඒ අනන්‍යතාවයේ වැරදි. මේ ඇඳගෙන ඉන්නේ අපිට මහපු ඇඳුමක් නෙමෙයි. අපේ මිම්මට මහ පොඳුමක් නෙමෙයි. අපේ උසට මහතට මැසූ ඇඳුමක් නෙමෙයි. ඒ අත්තරින්. ඒ අත්තරින්. ඒ තමන්ගේ නෙමෙයි නම් අත්තරින්. බය වෙන්න එපා. තමන්ගේ නොවන දෙයක් අත්තරින්න බය වෙන්න එපා. තමන්ගේ නොවන දේවල් අත්හැරියොත් තමා තමන්ගේ දේ අත්පත් කරගන්න පුළුවන්. එම නිසා අත්හැරීම බොහොම වටිනවා. අත්හරින්න බයයි, නැති වෙයි කියන බය. ඔය නැති වෙයි කියලා හිතන හැම දෙයක්ම දැනටමත් නැති වෙලා ඉවරයි. ඒක ඇත්තටම අපිට නැහැ. ඇත්තටම නැහැ. තියෙනවා කියන සිතිවිල්ල. එච්චරයි. සිතිවිල්ලක් විතරයි තියෙන්නේ. මෙයා මට ඉන්නවා, අරයා මට ඉන්නවා, මේ දේ මට තියෙනවා. ඒ සිතිවිලි ලෝකෙක අපි ඉන්නේ. කල්‍යාණ මිත්‍රවරුනි, අපි එපමණම ගැඹුරට දුරට නොගිය අඩියෙන් අඩිය අපි ළඟට ආ යුතුයි. මැරෙන්නට කලින් අපි අපව දැකිය යුතුයි, හඳුනාගත යුතුයි. නොදන්නා කෙනෙකුසේ ඉපදුනා, නොදරුවෙකුසේ ඉපදුනා, නොදරුවෙකුසේ වැඩුණා, මෙතෙක් ජීවත් වුණා. නමුත් නොදරුවෙකුසේ මින් ඉදිරියට ජීවත් වෙන්න ඕනේ නැහැ. තමන්ව හඳුනා ගන්න. හැම සිදුවීමකින්ම අපට අප ගැන ඉගෙන ගන්නට පාඩමක් තිබෙනවා. ඒ පාඩම තව කෙනෙක්ගෙන් අහලා ඉගෙන ගන්න බෑ. අහන්න පුළුවන්. ඒ මා කවුද කියලා තව කෙනෙක්ගෙන් අහන්න බෑ. මා කවුද? මා කොයි වගේද? මා කොහෙද යන්නේ? කාගෙන්ද අහන්න පුළුවන්? අහන්න පුළුවන්. ඒත් ඇහුවාම මොන හරි කියයි. නමුත් ඒව ඇත්ත වෙන්න බෑ. පොතක් කියවා අපට අප ගැන ඉගෙන ගන්න බෑ. ඒ පාඩම ඉගෙන ගන්න බෑ පොතක් කියවා. කාටද පුළුවන්? කොයි උගතටද, කොයි පඬිවරයාටද, මොන බුද්ධිමතාටද පිළිවන් අප ගැන පොතක් ලියන්න? කාටද පුළුවන්? ඔබ ගැන පොතක් ලියන්න කාටද පුළුවන්? කාටවත් නැහැ. ඔබට මිස වෙන කාටවත් නැහැ. එනිසා ඔබේ පොත කියවන්න, තමන්ගේ පොත කියවන්න. භාවනාව කියන්නේ ඒයි. තමන්ව කියවීම. තමන්ව කියවන්නට නම් තමන්ගේ භාෂාව දැනගන්න ඕනේ. ඕනෑම පොතක් පත්‍රිකාවක් කියවන්න, ඒ පත්‍රිකාව පොත ලියවි තිබෙන භාෂාව දන්නෝ. දන්නවනම් පමණයි, දැනගෙන ඉන්න ඕනේ. ඉතින් මුලින් භාෂාව ඉගෙන ගන්න වෙනවා අපිට පොත් කියවන්න කලින්. තමන්ව කියවන භාෂාවටයි සිහිය කියන්නේ. සිහිය යනු ආධ්‍යාත්මික භාෂාව. තමන්ගේ අතුලාන්තයේ කියවන භාෂාව සිහිය. එනිසා දැනගන්න සිහියේ තිබෙන වැදගත්කම. සිහිය නැතිව ආධ්‍යාත්මික ගමනක් නැහැ. අවබෝධයක් නැහැ සිහිය නැතුව. සිහිය තියෙනවා නම් හැම ජීවිත අත්දැකීමකින්ම කෙනෙකුට තමන් ගැන පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. හැම අත්දැකීමකින්ම වැරදි වෙන්න පුළුවන්, වැරදීම් අත්වැරදීම් වෙන්න පුළුවන්. හැබැයි හැම අත්වැරදීමකින්ම අපට අප ගැන ඉගෙන ගන්න යමක් තිබේ. භාවනානු යෝගියෙක් කියන්නේ එබඳු කෙනෙකුට. කෙබඳු කෙනෙකුටද? මේ වැරදි කර කර ඉන්න කෙනෙකුට නෙමෙයි. ඒ හැම අත්වැරදීමකින්ම තමන් ගැන මෙතෙක් නොදැන සිටි කිසියම් පාඩමක් ඉගෙන ගන්න කෙනෙකුට. හැම වේදනාවකින්ම ඉගෙන ගන්න පාඩමක් තියෙනවා. හැම මතකයකින්ම ඉගෙන ගන්න පාඩමක් තිබෙනවා. හැම හැඟීමකින්ම ඉගෙන ගන්න කාරණා තිබෙනවා. හැම සිදුවීමකින්ම අප මුහුණ දෙන. කෙනෙකුට ඉගෙන ගන්නත් පුළුවන්, ඉගෙන ගන්න නැතුව ඉන්නත් පුළුවන්. ඒ නිදහස තිබෙනවා. ඒ නිදහස හැම ශිෂ්‍යයෙකුටම තිබෙනවා. කවුරු බල කරත්, දෙමව්පියන් බල කරත්, ගුරුවරුන් බල කරත්, උසාවිය බල කරත්, රජයේ බල කරත් ඉගෙන ගන්න නැතුව ඉන්න පුළුවන්. දෙය හැමෝටම පුළුවන් පාසලට එක්ක යෑම විතරනේ. මේ පාසලට ගිහිල්ලා වාඩි වෙලා ඉගෙන ගන්න නැතුව ඉන්න පුළුවන්. ඒ නිදහස තියෙනවා. බලෙන් උගන්වන්නට බෑ කිසි කෙනෙකුට මොනම විෂයක්වත්. කිසිම විෂයක්, ගණිතය විතරක් නෙමෙයි, කිසිම විෂයක් බලෙන් උගන්වන්න බෑ. ඒ ඕනෑම විෂයක් බලෙන් උගන්වන්න පුළුවන් වුණත් තමන් කියන විෂය නම් කිසි කෙනෙකුට බලෙන් උගන්වන්න බෑ. අප ස්වේච්ඡාවෙන් ඉගෙන ගත යුතු විෂයක්. ස්වේච්ඡාවෙන් තම තමන් විසින්ගෙන ගත යුතු විෂයක්. භාවනානු යෝගියා කියන වචනය ටිකක් අලුත් වචනයක්. දහමේ තියෙන වචනේ ඊට වැඩිය බොහොම ලස්සනයි. සේක සේක සේයන්නයි මහ ප්‍රයන්න කහයන්නයි සේක සේක කියන වචනේ සරල අර්ථය ශිෂ්‍යයා, ඉගෙන ගන්න කෙනා, ලර්නර්, ඉගෙන ගන්න කෙනා. ඒත් එහෙම සේක කෙනෙක් වෙන්න කියන එකයි බුදු දහම කියන්නේ. ඉගෙන ගන්න කෙනෙක් වෙන්න, ශිෂ්‍යයෙකු බවට පත් වෙන්න. ඒ අපූරු පරිණාමයක්. අපූරු පරිණාමයක්. කෙනෙකුට පුළුවන් නම් සේක කෙනෙකු බවට පත් වෙන්න, ශිෂ්‍යයෙකු බවට, ආධ්‍යාත්මික ශිෂ්‍යයෙකු බවට පත් වෙන්න. ඉගෙන ගන්න පටන් ගන්න පුළුවන් නම් කොපමණ වටිනවද, කොපමණ ලස්සන දේ ජීවිතේ. බුදුදහම බෙදෙනවා මූලික වශයෙන් සියලු මිනිසුන් කොටස් තුනකට. ඉගෙන ගන්න ඇති අය, ඉගෙන ගන්න අය, ඉගෙනගෙන ඉවර වුණු අය කියලා. ඉගෙනගෙන ඉවර වුණු අයට කියන්නේ අසේක. අසේක ඒ රහතන් වහන්සේලාට කියන නමක්. උන්වහන්සේලා ඉගෙනගෙන ඉවරයි. ඒ තමන් ගැන කිසියම් පාඨමාලාවක් තිබෙනවා. ඒ පාඨමාලාව සම්පූර්ණ කළා, පූර්ණ අවබෝධයටපත් වෙලා අය තමන් ගැන රහසක් නැහැ. ඒ පැමිණි ඉලක්කයට ආවා. ඉන් කියන කතං කරණීයන් නාපරං ඉත්තත්තහයි. කල යුත්ත කරන ලදී. නැවත කරන්න දෙයක් නැහැ. බහා තැබූ බර ඇත්තේ ආය ඔළුවේ බරක් නැහැ. බලන්න කොපමණ අපූර්ව ප්‍රකාශයක්ද කියලා. කල යුත්ත කරන ලදී මතු කරන්නට යමක් නැත. බහා තැබූ බර ඇත්තේ තිබුණා බරක්, ඒක දැන් අතහැරලා බිමට දාලා තියෙනවා. දැන් ඔළුව හිස්, නිදහස්, සැහැල්ලුයි. ඒ අසේක. එතකොට දෙවෙනි පිරිස තමයි ඉගෙන ගන්න පටන් ගත්ත පිරිස. සේක. ඔය ශ්‍රාවක කියන්නේ ඒ අර්ථයෙන්. ශ්‍රාවක කියන වචනේ තේරුම සවන් දෙන්නා. ශ්‍රාවකෙක් කියන්නේ සවන් දෙන කෙනාට. එතකොට ඉගෙන ගන්න නම් අපි අහුන්කම් දෙන්න ඕනේ. ඒ අහුන්කම් දෙන්න පටන් ගත්ත කෙනාට තමයි ශ්‍රාවක කියන්නේ. කාටවත් නෙමෙයි, ස්වභාවයට, දහමට, තමන්ට. තමන්ට හුඟක්න් දෙන්න පටන් ගන්න. රසේක. ඊළඟට මේ ඉගෙන ගන්නෙම, ඉගෙන ගන්න පටන් ගත්තෙම නැති පිරිසක්. ඒ අය තමයි වැඩි ඉන්නේ. කිසිවක් තමන් ගැන ඉගෙන නොගෙන සම්පූර්ණ අවිද්‍යා අන්ධකාරයකම ජීවත් වෙලා මියනවා වැඩි පිරිසක්. ඒ අයට නැවත 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 එන්න වෙනවා ඒ පාඩම් ඉගෙන ගන්න. නැවත නැවත එන්න වෙනවා. ඒ පන්තියේ නැවත නැවත ඉන්න වෙනවා. අවුරුද්දෙන් අවුරුද්ද ඉන්න වෙනවා. ඒ ඉගෙන ගත්තේ නැත්තම්. ඇත්තට ඉගෙන ගත්තොත් නැවත එන්න වෙන්නේ නැවත නැවත එකම වැරදි අපිට වෙන්නේ අපි ඒ මුල් වැරද්දෙන් ඉගෙන ගත්තේ නැති නිසා ඒ පාඩම. ඒ නිසායි නැවත නැවත ඒ වැරද්ද අපේ අතින් වෙන්නේ. ඒතර කිසියම් දවසක ඒ වැරද්දක් වුණාම එයින් අපි ඉගෙන ගත්තොත් පාඩමක් නැවත ඒ වැරද්ද කෙරෙන්නේ නැහැ. නොකර ඉන්න පුළුවන්. නැවත නැවත වැරදි වෙන්නේ අප අධ්‍යයනයක් නොකරන නිසා. ත්‍රි විපාක මොකද්ද? නැවත නැවත ඒ පහළ බාලාංශයේ ඉන්න වෙනවා. හෝඩියේ පන්තියේ දිගටම ඉන්න වෙනවා. හැම අවුරුද්දෙන් අවුරුද්ද ඉන්න වෙන්නේ හෝඩියේ පන්තියට. ඒ මොන දඬුවමක්ද? ඊට වැඩිය දඬුවමක් තියෙනවා. දෙයිබඳු කෙනෙකු බවට සීක කෙනෙකු බවට පත් වෙන්න. අසීක වෙන්න හිතන් දෙපා. දැන් අපි සීක නොවි අසීක වෙන්න ප්‍රාර්ථනා කරනවා. බොහොම ලස්සන වචන වලින් ඒ ප්‍රාර්ථනේ කරනවා අසීක වෙන්න. කියන්නේ ඉගෙනගෙන ඉවර වෙන්න ප්‍රාර්ථනා කරනවා අයන්නවත් කියවන්නේ නැතුව. අයන්නේ කියවන එකවත් සැලකිල්ලක් නැහැ. ඔක්කොම පැත්තකට දාලා. ඒ ප්‍රාර්ථනේ තියෙනවා. පශ්චාත් උපාධියක් ගන්නවා. ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හෝඩියේ පන්තියවත් ඉගෙන ගන්න. ඒ ප්‍රාර්ථනේ කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ. ප්‍රාර්ථනයකට බෑ ප්‍රඥාවන්තයෙක් බිහි කරන්න. The mode එක ප්‍රඥාවන්තයෙක් කරන්න බෑ ප්‍රාර්ථනයකට. ඒ ඉගෙන ගන්න ඕනේ. හදාරන්නට ඕනේ. ඉතින් කල්යාණ මිත්‍රවරුනි සතුටු වෙන්න. මේ අඬවන්න කියනව නෙමෙයි සතුටු වෙන්න. සතුටු වෙන්න. ඉගෙන ගන්න පටන් ගැනීම ගැන සතුටු වෙන්න, ශිෂ්‍යයෙකු බවට පත් වීම ගැන සතුටු වෙන්න. මෙය අකණ්ඩ අධ්‍යාපනයක්. අකණ්ඩ. අර ඇහුණු සීනුවෙන් පටන්ගෙන මේ සීනුවෙන් ඉවර වෙන අධ්‍යාපනයක් නෙමෙයි. එහෙම භාවනාව ගැන හිතන්න එපා. අර සීනුවෙන් පටන්ගෙන මේ සීනුව ගැහුවාම ඉවර වෙනවා කියලා භාවනාව. එහෙම අධ්‍යාපනයක් නෙමෙයි. අකණ්ඩ අධ්‍යාපනයක්. කොතන හිටියත් මොන ඇඳුම ඇඳන් හිටියත් මොන කාර්ය කරමින් හිටියත් සිහියෙන් ඉන්න. තමන් කවුද කියන කාරණේ ගැන සැලකිලිමත් වෙන්න. තමන් කරන්නේ කුමක්ද කියා දැනගන්න. ඒ දෙය වඩාත් හොඳින් කරන්නේ කොහොමද හොයාගන්න. තමනුත් දුකටපත් නොවි අනුන්ට දුක් නොදී කොහොමද ජීවත් වෙන්නේ. ඒ තමයි අපි ඉගෙන ගන්න ඕනේ කාරණේ. වෙන ඉගෙන ගන්න දෙයක් නැහැ. තමන්ව දුකට දාන්න නැතුව අනිත් අයවත් දුකට දාන්න නැතුව කොහොමද ජීවත් වෙන්නේ? තමන්ට රිදවන්නෙත් නැතුව, රිදව ගන්නෙත් නැතුව, අනුන්ට රිදවන්නෙත් නැතුව ඉන්නේ කොහොමද? ඒ තමයි හපංකම. රිදෙන හැම මොහොතකම මේ ප්‍රශ්නේ මතක් කරගන්න මේ කමටහන්. අපිට වේදනාව විඳින්න වෙනවා ජීවිතේ. වේදනාව විඳින්න වෙනවා. ඒ විඳින හැම විටම අයියෝ මොන කරුමයක්ද කාලකන්නිකම හරියට පව කරලා තියෙනවා. හරි අසාධාරණ ලෝකෙක ඉන්නේ. එහෙම දුක අමතක කරන්න එපා. ඉගෙන ගන්න බලන්න. ඒ වේදනාවෙන්, ඒ ප්‍රශ්නෙන්, ඒ දුකින් කුමක්ද ඉගෙන ගන්න තියෙන? මා යමක් ඉගෙනගෙන නැහැ. ඒ නිසයි මේ වේදනාව ආයා එන්නේ. මිට කලින් කීවතාවක් ආවත් දන්නේ නැහැ. දැන් ආවේ. මිට කලින් මෙබඳු වේදනාවක් පැමිණි විට මා ඉගෙන ගත යුතු වූ ඒ පාඩම ඉගෙන නොගත් නිසා. එසා මේ අවස්ථාව ඉගෙන ගන්න. ඉගෙන ගත්තොත් නැවත මෙබඳු වේදනාවක් විඳින්න වෙන්නේ නැහැ. නැවිත තේරෙනවා මොහොතින් මොහොත තමන් සුවපත් වෙන බව. සනීප වෙනවා. නැත්තම් බැරි වෙනවා දෙවි අසාධ්‍ය වෙනවා හොඳ කරන්න බැරි තැනකට යනවා හොඳ කරන්න පුළුවන් තැනක ඉන්න අපි අඩියෙන් අඩිය අපිව සුවපත් කරගමු. ඒතර තමන්ව සුවපත් කර ගැනීම තව කෙනෙක්ව සුවපත් කරන්න උදව්වක් වෙනවා. එහෙම නැත්තම් අපි ලෙඩ වෙලා අනුන්ටත් ඒ ලෙඩ බෝ කරනවා. එබඳු ගමනකට එකතු වීම ගැන යලි යලිත් සතුටු වෙන්න යලි යලිත් සතුටු වෙන්න. කොහේ හිටියත් මොනවා කළත් මේ ගමනේ අවසානයේ තෙක් අවසාන පාඩම ඉගෙන ගන්න තුරු අකණ්ඩ අධ්‍යාපනයක යෙදෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. නම් දහවල් ආහාරය සිහියෙන් ගන්න හැම දිනාටම තෙරුවන් සරණයි.